Order, please. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳාම් අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 1985 අංක 48 හා 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4 වගන්තියේ 3 උපවගන්තිය සහ 14 වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 20 වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමතිවරයා විසින් සාදන ලදුව 2016 දෙසැම්බර් 30 දිනැති අංක 1999 47 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලැබූ නියෝග 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3-4 වගන්තිය යටතේ යෝජිත ව්‍යාපෘතියට අදාළ නිදහස් කිරීම සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමතිවරයා විසින් සාදන ලදුව 2016 නොවැම්බර් 18 දිනැති අංක 1993 34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලැබූ නියමය මම ඉදිරිපත් කරමි. මෙම නියෝග හා නියමය ජාත්‍යන්තර සමතතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
පෙස්සම් පිළිගැන්වීම ගරු අජිත් පී පෙරම ඇතුමා.
ගරු කථානායකතුමනි, හොරණ මූලික රෝහලේ සේවය කරන එස්.ඒ. නන්දාවතී මහත්මියගෙන් ලැබුණු පෙත්සම මම පිළිගන්වමි.
ගරු රංජිත් අලු විහාරේ මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, ගලේවෙල වලස්වැව අංක 31 බී දරන ස්ථානයේ පදිංචි TTS හේමාලි මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
මෙම පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ඇත. නැවට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු උදේප්‍රභාත් ගමන් පිළිමැතුමා, අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමතුමා ඇසීමට.
2016 පෙබරවාරි පළවෙනිද ඉදිරිපත් කරපු ප්‍රශ්න ඉදිරිපත් කරනවා ගරු කථානායකතුමනි.
අත්‍යාංශයේ සති දෙකක් තව කල් ඉල්ලලා තිබෙනවා.
ඊළඟ සැරේ අවසාන කරන්න පුළුවන් නේද ගරු ඇමතුමා?
පුළුවන්, අපි දැනුම් දෙන්නම්.
16 අපි ඉවර කරන්නේ හොඳයි. හොඳයි, එතුමා අවදාමයික අවධානය යොමු කළේ. ගරු බුද්ධික පතිරණ ඇමතුමා, කර්මාන්තා වාණිජ කටයුතු ඇමතුමාගේ ඇසීමට.
අපි අරකට බර්ත්ඩේ කේක් එකක් කපමු. මං අහන ප්‍රශ්නේ අවුරුද්දක් පිරීම නිමිත්ත.
කර්මාන්තහ වාණිජ කටයුතු අමාත්‍යතුමා දන්වලා තියෙනවා සති දෙකක් කල් ඉල්ලන බව.
ගරු බිමල් රත්, ගරු සුනිල් හඳුනැති මැතිතුමා. ගරු බිමල් රත්නායක මැතිතුමා විදේශ කටයුතු ඇමතිතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමා.
විදේශ කටයුතු ඇමතිතුමා සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා.
ප්‍රොෆෙසර් මයින්. ගරු අජිත් මානපෙරුම් ඇමතිතුමා විදුලි බල පුනර්ජනනය ඇමති ඇතුමාගේ ඇසීමට. ගරු නලින් බණ්ඩාර ජයමහා ඇමතිතුමා. ගරු වාසුදේව නානායක්කාර ඇමතිතුමා.
මම අසමි.
බිජු සන්දේශ ඩිජිටල් අධිපාලන පහසුකම් අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, ආ එක දන්වා ඇති පුවත්පතෙහි සඳහන් ලිපිය මාගේ අවධානයට ලක් වූ අතර එහි මෙම ව්‍යාපෘතියේ දුර්වලතා ලෙස සඳහන්ව තිබූ කරුණු පිළිබඳ අවබෝධයක් ලබා ගතිමි. ආ දෙක දුර්වලතා ලෙස ලිපියේ දක්වා ඇති කරුණු පිළිබඳව විධිමත් විමර්ශනයක් තුළින් ලබාගත් ස්වාධීන විශේෂඥ තීරණයකින් තොරව එම දුර්වලතා පවතින බව පිළිගැනීමට නොහැකිය. ආ තුන මෙම ව්‍යාපෘතියේ බහර රාජ්‍ය ආයතනය වන්නේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් නොව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වේ. දැනට එම ආයතනය අතිගරු ජනාධිපතිතුමා යටතේ ක්‍රියාත්මක වන බැවින් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශයට කිසිදු මැදිහත්වීමක් කළ නොහැකිය. ආ හතර දැනට මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කරවීම පමණක් කළ හැකි වන අතර අනාගතයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා මෙම ව්‍යාපෘතියද ඇතුළත් එම ආයතනයට අදාළ ව්‍යාපෘති සම්බන්ධ කටයුතු මාගේ අමාත්‍යාංශය වෙත පවරන්නේ නම් ගත හැකි පියවර පිළිබඳ සලකා බැලීමට පුළුවනි කියන එක තමයි එතුමාගේ පිළිතුර.
ගරු කථානායකතුමනි, දැන් මේ පිළිතුරෙන් මට කියා සිටින්නේ මේ නෙළුම් කුලන පිළිබඳ වගකීම ගරු ඇමතුමාගේ අමාත්‍යාංශයේ විෂයක් නොවන බවයි. නමුත් එතුමා ඩිජිටල් කරණය පිළිබඳ ඇමතිවරයා හැටියට නෙළුම් කුළුණ කරන කොටගෙන එහි සිදු කෙරෙනු ලබන ඩිජිටල් කරණයේ ක්‍රියාදාමයන් පිළිබඳ එතුමා කොයි ආකාරයට සම්බන්ධීකරණය වෙනවාද යන ප්‍රශ්නය මම විමසන්න කැමතියි.
එතුමාගේ පිළිතුරේ සඳහන් කරුණු අනුව තමයි මටත් පිළිතුරු දෙන්න පුළුවන්. ඒ අනුව අපිට පෙනී යනවා මේ පිළිබඳ අදාළ ස්ථානයට අවධානය යොමු කරලා තිබෙන බව.
එතුමා අවධානය යොමු කරලා තිබෙන අතර මේ කියන ලද ලිපියේ අඩංගු පෙන්වන දුර්වලතා කොයිතරම් බරපතලද කිව්වොත් ඒ අසල තිබෙන නබලෝක රෝහලට මේ විකිරණ බලපෑම ඇතිවීම ඒ යන්ත්‍රෝපකරණවලටත් බරපතල බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා ඩිජිටල් කරණේ අමාත්‍යතුමා හැටියට එතුමාගේ විෂයක් නුනත් එතුමා මෙයට දැන්ටමත් සම්බන්ධ වී කටයුතු කරමින් ඉන්න නිසා එතුමාගේ යහපත් මැදිහත්වීමක් මගින් මේ ගැන අවශ්‍ය විදුලි සංදේශ අමාත්‍යාංශයේ එකතුවීමක් සමග මේ කාරණය විමසා යම් වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ලබා දෙනවා දැයි මම විමසන්න කැමතියි.
ගරු කතානායකතුමනි, වාසුදේව නානායක්කාර මැතිතුමාගේ අදහස අපි ඩිජිටල් හා විදුලි සංදේශ අමාත්‍යතුමාට යොමු කරලා අදාළ කටයුතු කරන්න කටයුතු කරනවා.
පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබා දෙන්න ඔබතුමා. වාර්තාවක් ලබා දීම දක්වා ඔබතුමා එකඟත්වය පළ කරා.
ඒ බව එතුමාට දැනුම් දෙන ඔබතුමාගේ අදහස සම්පූර්ණයෙන්ම.
ගරු සල්මන් මැතිතුමා, ඊළඟ ගරු ඉඩම් අමාත්‍යතුමාගේ ඇසීමට.
ඒ ප්‍රශ්නේ මං ආන.
ගරු ඔබතුමා ඉවර නැද්ද? ගරු නානකර මැතිතුමා
මයිකේ ලැබුණ.
ගරු නානකර මැතිතුමා,
මේ දැන් මේ තිබෙන තත්ත්වය තුළ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කරන්නට ගරු ඇමතුමා එකඟ වේ.
මාගේ සම්පූර්ණ අදහස අපි ගරු ඇමතුමාට දැනුම් දෙනවා. ඒ අනුව අවශ්‍ය කටයුතු කිරීම සඳහා
ගරු සල්මන් මැතිතුමා
මගේ ප්‍රශ්න අහනවා. කතානායක
ඉඩම් ඇමතුමාගෙන්.
කතානායකතුමනි, ඉඩම් ඇමතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
ගරු වෛද්‍ය නලින්ද ජයසිස මැතිතුමා මහනගර බස්නාහිර සංවර්ධන මැතිතුමා ඇසීමට. ගරු ටී රංජිත සොයිසා මැතිතුමා පළාත් සභා පළාත් පාලන මැතිතුමා ඇසීමට. ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා අග්‍රාමැතිතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු මැතිතුමා ඇසීමට. ගරු ශාන්තිසි ස්කන්දරා සමාත්මිය, ගරු බුද්ධික පතින්න මැතිතුමා ප්‍රදේශ කටයුතු මැතිතුමා ඇසීමට.
මං අහනවා
ගරු කතානායකතුමනි, ස්වදේශ කටයුතු ඇමතුමත් සති දෙකක් කල් ඉල්ලනවා.
ගරු බිමල් රත්නායක මැතිතුම උසස් අධ්‍යාපන මහාමාර්ග ඇමතුමා ඇසීමට.
මම අහනවා ගරු කතානායක.
ගරු කතානායකතුමනි, ආයක පීට 9යි 2 දෙපාර්තමේන්තු 82යි 3 හැමනුම් අංක 1 තීරු අංක 4 යටතේ දක්වා ඇත. 4 ඔව් 5 හැමනුම 1 තීරු අංක 5 යටතේ දක්වා ඇත. ආ පැන්නු නගි. කෘෂිකර්මය සිටිය යුතු 130යි, පුරපාඩු 25යි. සමසෞඛ්‍ය සිටිය යුතු 68යි, පුරපාඩු 16යි. ශාස්ත්‍ර සිටිය යුතු 206යි, පුරපාඩු 35යි. දන්ත වෛද්‍ය සිටින ගණන 69යි පුරපාර 18යි ඉංජිනේරු සිටිය යුතු 156යි පුරපාර 40යි කළමනාකරණ සිටිය යුතු 59යි පුරපාර 26යි වෛද්‍ය සිටිය යුතු 149යි පුරපාර 38යි විද්‍යා සිටිය යුතු 146යි පුරපාර 48යි පශු වෛද්‍ය හා සත්ව විද්‍යා සිටිය යුතු 51යි පුරපාර 11යි
ගරු කථානායකතුමනි මා මේ ප්‍රශ්නය නැවත නැවත ගෙනෙන්නේ රටේ සහ ජාතිය අවධානය යොමු කරන්න. දැන් මේක අනුව බැලුවමත් අමතුමාට පේනවා සුවිශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තිබෙනවා. මට ඔබතුමාගෙන් දැනගන්න පුළුවන්ද රජයේ පිළිගන්න ආකාරයට විශ්වවිද්‍යාලවල තිබිය යුතු ගුරු ශිෂ්‍ය අනුපාතය කොපමණද කියලා?
සාමාන්‍ය වශයෙන් එක් එක් අධ්‍යයන අංශ වෙනුවෙන් පිළිගත් නිර්ණායකයන් ඉදිරිපත් කරමි. ඒ අනුව මානව ශාස්ත්‍ර 15කට එක ආචාර්යවරයෙකි, කලා හා සමාජ විද්‍යාව සිසුන් 18කට එක ආචාර්යවරයෙකි, නීතිය සිසුන් 18කට එක ආචාර්යවරයෙකි, අධ්‍යාපනය 18කට එකයි, ජීව විද්‍යා 10කට එකයි, භෞතික විද්‍යා 10කට එකයි, කෘෂිකර්මය 10කට එකයි, ඉංජිනේරු විද්‍යාව 10කට එකයි, වාස්තු විද්‍යාව 10කට එකයි, වෛද්‍ය විද්‍යාව 7කට එකයි, දන්ත ශල්‍ය විද්‍යාව 7කට එකයි, පශු වෛද්‍ය විද්‍යාව සිසු 7කට එකයි.
එතකොට ගරු කථානායකතුමනි ඔබතුමාට පේනවා මේ මා මේ ප්‍රශ්නය ඇහුවම ඇමතුමාර විසිටින් ලෙක්චරර්ස්ලාගේ උත්තරේ දිගට දෙන නිසා ඔබතුමාට පේනවා මේ සියලුම ආයතන වලින් ගත්තම වෛද්‍ය විද්‍යාවට ශිෂ්‍යයන් 7කට එක ගුරුවරයෙක් සිටිය යුතුයි. එතකොට ඒක අද ලංකාවේ කිසිදු වෛද්‍ය විද්‍යාලයක නැහැ. මා මේ සමග ගරු කථානායකතුමනි ඔබතුමාගේ අවසරය ඇතුව ජොයින්ට් ස්ටේට්මන්ට් ඔන් මෙඩිකල් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් අෆර්ඩ් බයි සයිටම් කියලා ලංකාවේ වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් 8 දෙනෙක්. ප්‍රොෆෙසර් ජෙනිෆර් පෙරේරා ඩීන් ෆැකල්ටි ඔෆ් මෙඩිසින් කොලම්බෝ, ප්‍රොෆෙසර් වජිරවීර සිංහ පෙරදෙනිය, ප්‍රොෆෙසර් සරත් ලේකම් වසම්, ප්‍රොෆෙසර් රවිරාජ්, ප්‍රොෆෙසර් නිලාන්ති දිරිසිල්වා, ප්‍රොෆෙසර් සුරංගී අසවර්ධන, ඩොක්ටර් අරුප් ප්‍රසාද් ප්‍රකාශම්, ප්‍රොෆෙසර් සිසර් සිරිබද්ද. මේ පීඨාධිපතිවරු 8 දෙනෙක් පොදුවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳවත් සයිතම් ආයතනයේ වෛද්‍ය ශිෂුන් ලියාපදිංචි කළ කරගෙන යන කටයුතු නතර කිරීම පිළිබඳවත් ඉදිරිපත්ක වාර්තාව මා හැන්සාඩ් ගත කරමින් ඔබතුමාගේ ඉල්ලා සිටිනවා. නැවත නැවතත් ඔබතුමා මුරණ්ඩු ආකාරයට, මම ඒ වචනය කියන්නේ ඔබතුමාට අගෞරව කිරීම සඳහා නෙමෙයි, ඔබතුමා මුරණ්ඩු ආකාරයට රජයේ සරසවි පිළිබඳව රජයේ වෛද්‍ය විද්‍යාලවල පුරප්පාඩු කරන නොසලකා මේ පෞද්ගලික අසාර්ථක අනීතික සුදුසුකම් වලින් තොර මේ වෛද්‍ය පීඨය පවත්වාගෙන යාම වෙනුවෙන් රජයක් වශයෙන් මෙතරම් කටයුතු කරන්න හේතුව කුමක්ද?
කතාරයක් ඇතුළේ මෙතුමා හැමදාම මේ නැති එක ගැන කතා කරනවා, තීනෙක් ගැන කතා කරන්නේ නැහැ. දැන් මෙතන සිටිය යුතු කථිකාචාර්යවරු කල 1034ක් ඉන්නවා. දැර 1034 ලෙක්චරි 257ක් අඩුයි. ඇත්ත වශයෙන්ම මේක අපේ වැරද්ද නෙවෙයි. මම ඔබතුමාට කියවන්න මේ කථිකාචාර්යවරු අඩු වෙන්නේ හේතුව ගරු කතාරයක් ඇතුළේ වාර්ෂික විශ්‍රාම යන ඉල්ලා අසුර හා සේවය අතර යන ප්‍රමාණය ඉතා විශාල සංඛ්‍යාවක් කීම. ඇනුවල් රිටයර්මන්ට් සහ වෙරි හයි. සමහර අධ්‍යයන අංශයන්හි පුරප්පාඩු සඳහා ඇදුම්පත් කැදබුවද අවශ්‍යතාවයන් වලට ගැළපෙන සුසුකම් ලත් කථිකාචාර්යවරු නොමැති වීම. තුගෙනක බඳවා ගන්න ලැබෙන කථිකාචාර්යවරු පශ්චාත් උපාධි සුසුකම් ලබා ගැනීම සඳහා විදේශගත වීමෙන් පසු අධ්‍යයන කාර්ය මණ්ඩලය අඩු වීම. අපකර බැඳුම් වලට අසංකර ඇති විදේශ අධ්‍යයන කටයුතු අවසංකර නැවත දීවෙන්ට නොපැමිණීම. ලොට ඔෆ් දෙම් ඩෝන්ට් කම් බෑක් සර්. මෙතුමා සයිටම් එක ගැන ඇහුවා. මේ සයිටම් එක මේක සම්බන්ධයක් නැහැ. මොකද මම හැමදාම කියන එකත් තමයි මම මූරණ්ඩු නෑ. මම කියන්නේ මේ සයිටම් එක ගියා අන්නේ පටන් ගත්තේ අපි නෙමෙයි කරු කතා කරගෙන ඉතුරේ. අනිත් එක මිලියන 600ක ලෝන් එකකුත් දුන්නා ගරු හිටපු ජනාධිපතිතුමා ඉන්නවා. සයිටම් එක පටන් ගන්න ඔබතුමාගේ ආණ්ඩුව කාලේ මිලියන 600ක් දුන්නා නෙවිල් ෆර්නැන්ඩෝට. ඉති මේක අපි නිත්‍යානුකූලව නිත්‍යානුකූල කරමු. මොකද ඔබතුමා කියන්නේ සයිටම් එක වහන්නද වහන්න කියලාද? Million, you all gave 600 million to Dr. Devil for to start site up. What are you talking? It is not another matter. Mona to me kata karanne. Million.
Aro Dinesh Guruwadana mattuma point of order.
Amathuma kiyana deeta pahedili karaganima mama illanne. Me na shame is a different thing. But shame is different to being criminal. If you don't have the approval of the SLMC to conduct certain exams as laid down by the SLMC, you can't say I go ahead by ignoring. That is where the issue is. The SLMC has said follow these regulations and nothing has been followed. Now you can't go ahead and produce a doctor. No, please. You must answer that question. Because as a result, today, the Honorable Speaker, the students are being arrested. They are being remanded. Why unnecessary situation? As the minister, you must intervene. As the minister.
All right, Honorable Minister.
We are not arrested anybody. We have not arrested anybody.
Let him explain. Let the Honorable Minister explain.
මම ඔබතුමාගේ ඉල්ලන්නේ ඔබතුමාගේ ආණ්ඩුව කාලේ මේක පටන් ගත්තේ අපි මේක නිත්‍යානුකූල කරපු
ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා
ළමයි අත්අඩංගුවට අරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න බෑ ඉතින් ළමයි අත්අඩංගුවට ගන්න නැතුව වහාම ඒ අය නිදාස් කිරීමේ අවශ්‍ය පියවර ගන්න
කොහෙද රත් කියන්නේ එකලමක් කියන්න අත්තර
හොඳයි ගරු
ලහිරු කියන ශිෂ්‍ය බල කරු දැන් ඉන්නේ රිමාන්ඩ් බඳන
හරි හොඳයි හරි ඔකේ ගරුව අජිත් පෙර මහත්මයා
කතානායකතුමනි රටේ නීතිය කඩ කරාම අධිකරණ නියෝගවලට එරෙහිව කටයුතු කරාම ඕනම පුරවැසියෙක්ට එරෙහිව ඒ නීතිය ක්‍රියාත්මක වෙනවා එතකොට මහේස්ත්‍රාත්වරයෙක් නියෝගයක් දීලා තියෙද්දි ඒ නියෝගය අධිකරණයට ගිහිල්ලා වෙනස් කරගන්න නැතුව ඒට එරෙහිව අධිකරණයේ අභියෝගයට ලක් කරාම අධිකරණයේ අපහාසයට පත් කරාම ඒහා සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න කාලේ අතරංගුවට ගත්ත විතරක් නෙමෙයි ওই ළමයිව වෙඩි තියලා මැරුවා පාරේ වෙඩි තියලා මැරුවා ඉතින් ඒ තත්ත්වය අද නැහැ අද රටේ නීතිය ක්‍රියාත්මක වෙන අද දේශපාලනඥ මැදිහත් වෙන්නේ නැහැ
ඉතින් මම අහන්නේ එක ප්‍රශ්නයයි මේක ආරම්භ කරුවේ ගිය ආණ්ඩුව කාලේ ඇයි බිලියන 600ක් එතුමාට දුන්නේ මේක පටන් ගන්න
හොඳයි
600 බිලියන් ගරු ගරු කතානායකතුමනි තුමනි මේ සම්බන්ධයෙන් 30 වෙනිදා මේ මාසේ 30 වෙනිදා 30 වෙනිදා නඩු තීන්දුවක් දෙනවා සයිටම් එකේ නඩු තීන්දුවක් දෙනවා දැන් මේ සභාන ශිෂ්‍යව හදනවා ගිහිල්ලා මේ අධිකරණය වටලන්න
හරි
අපිට තොරතුරු ලැබිලා තියෙනවා
හොඳයි අපි එහෙනම් දැන් හරි
we have received information that they are going to surround the courts on the 30th මේ වගේ වැඩ තමයි මේගොල්ලෝ කරන්නේ ලැජ්ජයි
ගාරු බන්දුල ගුණාද මැතුමා
මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ උද්ඝෝෂණය කරන්න රැස් වෙන්න ජනතාවට තියෙන මූලික මිනිස් අයිතිය තමයි මේ උල්ලංඝනය කරන්නේ අජිත් පෙරේරා කියනවා එහෙම කරන්න බෑ කියලා මේ දරුවන්ට උද්ඝෝෂණය කරන්න අයිතියක් තියෙනවා තමන්ගේ ප්‍රශ්නෙට එහෙම අත්අඩංගුවට ගන්න බෑ නිරායුධ අවීංසක දරුවෝ ඒ අය ආයුධ කොටර ගෙනියන්න එපා ඒ අය නැවත වතාවක් ආයුධ කොටර ගෙනියන්න එපා ප්‍රශ්නෙට කන් දෙන්න.
නෑ අදහස් ප්‍රකාශ වුණා හොඳයි. දෙපැත්තේම අදහස් ප්‍රකාශ වුණා.
අධිකරණ ඉදිරියේ
ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඊළඟ ප්‍රශ්නෙට යන්න ඕ.
ගරු කතානායකතුමනි
දෙවෙනි ප්‍රශ්නේ.
ඔව් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බමණලේ කනුම්කරු ලහිරු වීර එක ශිෂ්‍යාව අතරංග වල අරගෙන තිබෙන්නේ මේ සයිටම් එකට විරුද්ධව තිබෙන උද්ඝෝෂණ සම්බන්ධයෙන්ම තමයි. ඔබතුමා දන්නවා ඔබතුමා ඔව් ගෙදර ඉඳලා නිකන් මේ බිස්නස් කරලා නෙමෙයි අනිත්‍ය වෙනුවේ සටන් කළා තමයි අත්තට කොටන තියෙන්නේ ඒක ලහිරුට මුහුණ දෙන්න ශක්තිය තිබෙනවා. මම ඔබතුමාට කියන්නේ ලංකාවේ වෛද්‍ය සභාව සයිටම් එක එපා කියනවා. ලංකාවේ වෛද්‍ය පීඨ 8ම පීඨාධිපතිරු 8 දෙනේ. මේ UMPC ලංකා JVP නෙමෙයි සර් මට allow me. ඒ මේ මේ 8 දෙනාම විරුද්ධ වෙනවා සයිටම් එක කරන්න එපා අඩු ගන්න ශිෂ්‍ය බඳවාගෙන මතර කරන්න කියලා නියෝග දෙන්න කියලා මේ මේ ලිවිල් ඉල්ලනවා. තුන්වෙනි එක ලංකාවේ වෛද්‍යවරු සියල්ලම වෛද්‍ය සංගම් දෙකම දන්ත වෛද්‍යවරු සංගමයේ GMO එක සියල්ල කියන මේක අපා කියලා. ඔබතුමාට මොකක්ද තියෙන අයිතිය? ඔබතුමාට රාමහින්ද රාජපක්ෂ මහත්මයා දුන්නේ වදන් තමුන්නාස තහනම් කළ තියෙන එනා. එතුව දුන්න මිලියන 600 විතරක් කියලා එන්නේ අය. ළමයින්ගේ ප්‍රශ්නේ වෙන මම ඔබතුමාට හැමදාම කිව්වා. කඩේ වහලා ළමයි ගැන කතා කරමු. තමුන්නාසලා කඩෙත් අරගෙන ළමයි තුත් කරන්න ඕනේ. එසා ගරු කතානායකතුමනි අපි කියන්නේ ඔබතුමාලා තිහ නඩුවක් ගැන කියනවා. ශිෂ්‍ය උසාවි වට කරන්න මොඩියෝ නෙමෙයි. නමුත් අපි පැහැදිලිව කියනවා නඩු තීන්දුව සයිටම් එක අනුමත කිරීම වුණොත් අපිට අවස්ථාවක් තියෙනවා අභියෝජනා කරන්න. දේශපාලන උද්ඝෝෂණ කරන්න මිනිසුන්ට අයිතියක් තිබෙනවා. ඒසා ගරු කතා ගරු ඇමැතිතුමනි ඔබතුමා සයිටම් එකේ උසස් අධ්‍යාපන ඇමතිද නැත්නම් පේරාදෙණිය කොළඹ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන ඇමතිද?
ගරු කතානායකතුමනි මෙතුමා දන්නේ නැහැ. දැන්ට මාස කීපයකදී අතීතයේදී ශිෂ්‍යෝ ඇවිල්ලා අධිකරණේ වැටළුවා. අධිකරණේ වැටළුවා. බෝඩ් උසගෙන හරි මේ හදන්නේ අධිකරණයේදී අධිකරණයේ වෛද්‍ය රූපවා කිව්වා සයිටම් එකට විරුද්ධව තීන්දුවක් දුන්නොත් අපි වැඩ වර්ජනය කරනවා කියලා. ඒ අනිත් එක මම කියන්න කැමති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය පෞද්ගලික අධ්‍යාපනයේදී අපි අතීත දෙනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. තමුන්නාසලේ ප්‍රතිපත්තිය වෙනස්.
හොඳයි.
කමිටිය ආරක්ෂා කරගන්න.
අපේ ප්‍රතිපත්තිය පෞද්ගලික සර් let me explain. අපේ ප්‍රතිපත්තිය පෞද්ගලික අධ්‍යාපනයේදී අපි අතීත හිත දෙනවා. අපි එක නියමනයක් කරලා quality assurance එකක් තියලා අපි ඒක කරනවා.
හොඳයි. හොඳයි අවසන් කරන්න. දැන් මේ ගැන කතා කරන්න ඇති වෙන්න. ඔව්. තත්පරය දෙන්න.
එක තුමනි පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නය වෙනම සාකච්ඡා කරමු. ඒක ප්‍රශ්නයක් නැහැ. පෞද්ගලික අධ්‍යාපනය පිළිබඳ වෙනම සාකච්ඡා කරමු. නමුත් සයිටම් කියන්නේ පෞද්ගලික අධ්‍යාපනයට මුවා වෙලා ආවිල තියෙන හොර ගුහාවක්.
හොඳයි.
ඒක කරන්න දෙන්න එපා. ඒක දෙකක්. ඒක දෙකක්. ඒක පටලන්න එපා.
මේ දැන් So please wait. No please. You are making a speech but let me answer.
හොඳ ඔබතුමා කතා ගන්න. අමිතුමා
කතා. කරු කතා නැහැ තුමනි. මේ 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 අද විපක්ෂය ඉදිරිපත් කරලා තියෙන කරුණු ඔක්කොම අධිකරණයේ ඉදිරිපත් උරා. ඉදිරිපත් කරන්න දෙන්නේ මම කියන්න කැමති කාලෝ ෆන්ස් එක වැත්තුවා බව මාස 6කට කලින් හම් වෙන්න අපා මේක ඇත්ත. එතුමා මට කිව්වා පෞද්ගලිකව මගේ අවසානයේ එන්න කලින් මේ ප්‍රශ්නේ අපි විසඳුමක් දෙන්න ඕනේ. එතුමා මට කිව්වා අපි එතුමාට මේ එතුමාට ප්‍රණාමය මුදු කරනවා මේක අපි අවසන් කරමු.
හොඳයි. හොඳයි බොවිතුනේ ගරු අජිත් මාලාපේරු මැතිතුමා විදුලි බල පුරන්ජේනි මැතිතුමා අමිතමයි සීමටේ නේ දෙවෙනි වටේ තුනනේ ගරු බුද්ධික පතින් මැතිතුමා ප්‍රශ්න අහනවද ආණ්ඩු පක්ෂෙන් දෙක සුණුලන් දෙන්නේ නැත්තේ නේ
අංක දෙකේ
නේ අනාග කතා නයි
දෙක කියෙ මොන
ඊපස්සේ හතර
ගරු අංක හතර ගරු බිමල් රත්නායක මැතිතුමා ඒක විදේශ කටයුතු අමාත්‍යවරුන් ඇසීමට ඒක
අංක 6
ගරු නලින් බණ්ඩාර ජයමහ මැතිතුමා සභාගත කරනවද ප්‍රශ්න අහන හොඳයි අංක 9 වරු වෛද්‍ය නලින්ද ජයසේ මැතිතුමා සභාගත කරන්න කලා කල් ඕනේද
ආ තියක් කල් ඉල්ලලා
එච්චරයි අංක 10 අංක 10 ගරු රංජි සොයිස මැතිතුමා අහනවා
ගරු කතානායකතුමනි සභාගත කරනවා
අංක 11 අංක 11 ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා
සති 3ක් කල් ඉල්ලනවා කතානායකතුමනි
12 ශ්‍රී ගරු ශ්‍රී ස්කන්ද රාජ මහත්මිය
15
ගරු අජිත් මානපේරු මැතිතුමා විදුලි බල පුරන්ජුනි මැතිතුමාගේ ඔබතුමා සභාගත කරනවාද කල්
ඉන්නවද
මට කිව්වේ ශෝක ප්‍රකාශ යෝජනා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක සහ හිටපු පාර්ලිමේන්තු මාධ්‍ය අවපාත ගරු එම් එච් මොහමඩ් මැතිතුමා. ගරු දිනේෂ් ගුණරත්න මැතිතුමා.
අපේ ගරු මන්ත්‍රීතුමාලා මුහුණ දෙන හා රටේ මුහුණ දෙන ප්‍රශ්නය මීට කලින් ඔබතුමත් බැඳියත් වෙන්න උත්සාහ දැරුවා. අද දින ඩේලි මිරර් පුවත්පතේ තියෙනවා. I reiterate that the Financial Crimes Investigation Division is illegal, said the Minister of Science, Technology, Research, Sushil Premajayant, yesterday. Now, this is a senior government minister making a statement. Speaking further, he maintained that only those who are not conversant with the law are scared of this institution, and he was not one of them. The minister made these remarks in reply to a question posed by a journalist at a press briefing held at the SLFP headquarters yesterday. He said that due to certain actions by the FCID led to certain, especially when a minister or an MP is arrested, legal action is filed. He said this could translate into election and other personal instigating further arrest. ඉතින් අර කතානායකතුමනි අපි මෙච්චර කල් ඉල්ලා සිටියේ ඔබතුමාගෙනුත් ඒකයි. ඔබතුමාත් උත්සාහ දැරුවා. දැන් ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයෙක් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයේ ප්‍රකාශක හැටියට කියනවා FCID එක illegal කියලා. ඉතින් මේ බරපතල තත්වයට ගරු කතානායකතුමා හැටියට මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා ගරු මන්ත්‍රීතුමාලා කිසිවරයෙක් අඩුම වශයෙන් මන්ත්‍රීතුමාලා කිසි කෙනෙක්ව රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීමවත් අඩු වශයෙන් දැන් නවත්තන්න පුළුවන් මේ ආණ්ඩුවේ ප්‍රකාශ ගරු ඇමතිතුමාගේ ප්‍රකාශය.
හොඳයි ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි මේක මේ රීතිපස්තියක් නෙවෙයි. ඒ එතුමාට ඕන විවාදයක් ඉල්ලන්න පුළුවන්. දීනට පොයින්ට් ඔෆ් ඕඩර්. ඉතේ බෝඩ් ඩිබේට් වී කැන් ගිව්. වී කැන් ගිව් අ ඩිබේට් ෆුල් ඩේ ඩිබේට්. දීනට පොයින්ට් ඔෆ් ඕඩර්
ඩිබේට් යෝ මේජර් පාර්ට්නර් ද SLFP ඔෆිෂියලි හැස් ස්ටේටඩ් දැට් ද FCID ඉස් ඉලීගල්.
දීනට පොයින්ට් ඔෆ් ඕඩර්.
But you may be brought into the notice of that, we will discuss with them, you know. Allah.
ගරු කතානායකතුමනි අඩු ගානේ මේ මන්ත්‍රීවරුන් අද ජීවතුන් අතර ඉන්නවා ඒ කාලේ ගත්තායි අතුරුදහන් වුණා.
නයි. හොඳයි.
ඇට්ලීඩ්යි රිමාන්ඩ්.
Okay.
ඇට්ලීඩ්යි රිමාන්ඩ්. හවුම. මේ පාර්ලිමේන්තුවේ
හොඳයි we will go to the next step.
මේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු කී දෙනෙක් ඝාතනය කෙරුවද?
නයි.
දැන්ලා ඉස්තුව කියවන්නද?
අවශ්‍ය නැහැ. දැන් අවශ්‍ය නැහැ අපි.
ජෝසප් පරරාත්‍රිගම් කවුද ඝාතනය කෙරුවේ? රවිරාජ් කවුද ඝාතනය කෙරුවේ? මහේස්වරන් කවුද ඝාතනය කෙරුවේ? නිකම් මේ මැරිලා ඉපදිලා වගේ කතා කරනවා. මැරිලා ඉපදිලා වගේ.
Order please. We have to go with the day's proceedings. හරිය. ගරු බිමල් රත්නායක මැතිතුමා. ගරු බිමල් රත්නායක මැතිතුමා.
ගරු කතානායකතුමනි.
Order please. Aaj we have to go ahead with the day's program. You raise it.
ගරු කතානායකතුමනි කෝප් කාර්ක සභාව වෙනුවෙන් හේ සියලුම සමාජිකයන් වෙනුවෙන් ඔබතුමාගේ සහ මේ සභාවේ අවධානය යොමු කරන්න නිශ්චිත කරුණක් තිබෙනවා. ඔබතුමාගේ අවසරය ඇතුව. ඒ තමයි ගරු කතානායකතුමනි අපිට පසුගිය දින කීපය තුළදී කෝප් කාර්ක සභාවේ බැනුම් කර සිද්ධියට දාලව සහභාගී වුණු සියලුම මන්ත්‍රීවරුන්ට ශේෂාධිකරණයෙන් පවරපු නඩුවක ඒ අපිව චෝදිතයන් බවට පත් කළා නඩුවක පිටපත් මා හිතනවා හැම මන්ත්‍රීවරයෙක්ම ලැබිලා තියෙනවා කියලා මටත් ලැබිලා තිබෙනවා. ඒත් ඊ අපිට ලැබුණා ශේෂාධිකරණයේ ලේකකාධිකාරයා විසින් එවන ලද වාර්තා. පළමු කරුණ තමයි ගරු කතානායකතුමනි බැඳුම් කර වංචා පිළිබඳව හද සාක්ෂි එකඟව ඕනෑම උසාවියක මේක පැහැදිලිව අර ප්‍රසාද ප්‍රශ්නය.
No, they were talking about someone being received by the members. So I will bring it to the notice of that.
මා මුලින්ම කියන්න කැමති.
Of the members of the COP. So I have to look at the legal aspect. So
සියලුම මන්ත්‍රීවරුන්ගේ පැත්තෙන්. Please allow me to speak. Then you can answer no.
No, they are talking in behalf of the all members of the
ඒක පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක්.
Yeah.
ඔබතුමා සභානායක විදියට කටයුතු කරනවද නැත්නම් ඔබතුමා?
Yeah.
ගරු කතානායකතුමනි මට මගේ කතාව කරන්න.
Yeah, I will do that. Yeah, so we'll I take action on that.
ඔබතුමා කතා කරන්නේ. ඔබතුමා පොඩ්ඩක් සංසුන් අහුන් කන් දෙන්න. ගරු කතානායකතුමනි මේ මේ කරුණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් අපිට
නඩුවක් මේකට මෙතන සාකච්ඡා කරන්න බෑ.
හොඳයි ගරු අජිත් පෙරේරා මැතිතුමා
සර් පළවෙනි දේ තමයි විමල් රත්නායක මැතිතුමාට එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් නගන්න පුළුවන්. නමුත් එතුමා කතා කරන්නේ අපි වෙනුවෙන් නෙමෙයි. එතුමාට කෝප් කමිටු වෙනුවෙන් කතා කරන්න අයිතියක් නැහැ. කෝප් කමිටු වෙනුවෙන් කතා කරනවා නම් හඳුන්වන මන්ත්‍රීතුමා අපේ මතේ විමසලා කතා කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ සියලු දෙනා කතාවක් නෙමෙයි විමල් රත්නායක ගරු මන්ත්‍රීතුමාට පෞද්ගලිකව මන්ත්‍රීවරයෙක් වශයෙන් වරප්‍රසාද ප්‍රශ්න නගන්න පුළුවන්. ඒත් එක්කම ගරු මැතිතුමනි මේ රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව මම ඔබතුමාට පෞද්ගලික උත්තර දෙන්නේ නැහැ. හරි ඔබතුමාට පෞද්ගලික උත්තර දෙන්නේ නැහැ. ඒක කැමති නම් පෞද්ගලික කියන්න බොරුවට අනවශ්‍ය කතා කියන්න එපා. හරිද? ඔබතුමාත් එක්ක පැටලුණොත් රත්නත් මහත්තයා ඔබතුමාත් එක්ක පැටලුණොත් මේ විවාදය වෙන තැනකට යනවා. හරි ඒ නිසා ඒක පැටලෙරකම්. හරි ඒ නිසා
අද වැදගත් විවාදයක් තියෙනවා ගරු මන්ත්‍රීවරුනි මේක අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. දැන් ඔබතුමාමට කරුණ මට මම අවශ්‍ය නීතිමය ඔබතුමාමට සදාන් කළා. ඔබතුමා සදාන් කළා මම ප්‍රශ්නේ දන්නවා ඒක. ඔව්. නෑ අපි එක මම I will take up that issue. Yeah. දැන් සෑම මන්ත්‍රීවරයෙක් ගැනම මම දන්නවා මේ ප්‍රශ්නේ. මම ඒක නීති මාර්ගයේ හොයලා මම දැනුවත් කරන්න. Let me handle it. ඒක ඔබ විශ්වාසය තියන්න එපා. දැන් ඔක්කොම අනික් දැන් මෙතුමන්ලත් ඒ ගැන කතා කළා. නෑ අජිත් පෙරේරා නෙමෙයි. ඔබතුමාට රේස් කාණ්ඩ අවස්ථාව දුන්නා. දර්ජ. ගරු අසුමාන සිංහ මැතිතුමා.
ගරු කතානායකතුමනි. 25 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් කතා කරනවා ගෞරවනීය ස්වාමින්වහන්සේ හිටපු ජනාධිපතිතුමනි රට බේරාගත් නායකයිනි කියලා. මේ වෙලාවේ පාර්ලිමේන්තුව ඇතුලේ රතනහාමුදුරුවෝ හිටියෙත් නැහැ හිටපු ජනාධිපතිතුමා හිටියෙත් නැහැ. මේ වෙන මේ වේදිකාවකට අවශ්‍ය කරලා නුගේගොඩ වේදිකාවට අවශ්‍ය කතාවක් මෙතන කරනවා මේ තුම්මුල්ල නෙමෙයි මේක. මේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුව. ඒ නිසා මේක අනිවාර්යයෙන් මේක මෙවැනි කතා පාර්ලිමේන්තුවේ සිදු කරන්න පුළුවන්ද? මේම දේවල් වෙන්න බෑ පාර්ලිමේන්තුවේ. මේ රඟපෑම් වෙන්න බෑ. මේක පාර්ලිමේන්තුව සදාචාරාත්මකව කතා කළ යුතු වෙන මන්ත්‍රීවරු. ගැන කරුණාවෙන් ඔබතුමා සොයා බලන්න කියලා අපි ඉල්ලනවා.
හොඳයි හොඳයි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. පොඩ්ඩයි මොකද පොයින්ට් ඔෆ් ඕඩර්?
මේ රට අතහැරලා ජපානයට ගිහිල්ලා රස්තිය දුක ගා හිටපු.
It's not a point of order. It's not a point of order. It's not a point of order. ගරු It's not a point of order.
අර කතානායකතුමනි මම පැහැදිලි කරේ පැහැදිලිවම අපි කෝප් කාර්ය සභාව තුළ ඉටු කරන්නේ පාර්ලිමේන්තුවේ වගකීම. එතන පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම වෙනුවෙන් උසාවියට පුළුවන් නම් පාර්ලිමේන්තුවට බලපෑම් කරන්න මම හිතන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක්. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා කරුණාකරලා පාර්ලිමේන්තුවේ කටයුතු ඉටු කිරීම නිසා මන්ත්‍රීවරුන්ට නඩු පවරන්න. අද පුද්ගලයන් කටයුතු කරන ඔබතුමාට වගකීමක් තිබෙනවා.
ඒක
ගැන සොයා බලන්න. ඒ වගේම මම කියන්න කැමතියි ඕනම නඩුවකට අපිට ඉදිරිපත් වෙන්න අපි බය
නැහැ.
නමුත් මේක පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කළා හොරු රකින්න යෑම.
ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි මම මේ අයට මතක් කරන්න කැමතියි රට පාලනය කරන්න ආණ්ඩුව කෝප් එක නෙවෙයි.
හොඳයි.
කෝප් එක නෙවෙයි රට පාලනය කරන්න. දැන් මේගොල්ලෝ හිතන්නේ
කෝප්
එක රට පාලනය කරන්න කියලා.
හරි. ගරු නානාකාර මැතිතුමා හරි ගරු නානාකාර මැතිතුමා
ගරු කතානායකතුමනි දැන් මෙතන බරපතල ප්‍රශ්නයක් මතුවේ නෝ ඔබතුමාගෙන් ඒ නිසා ක්ෂණික මේ පිළිබඳ විස්තරයක් අවශ්‍යයි මන්ත්‍රීවරයෙක් සුප්‍රීම උසාවියෙන් තමන්ගේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉටු කරපු කාර්ය පිළිබඳව සුප්‍රීම උසාවිය වග උත්තර කරුවෙක් හැටියට කැඳවීමක් කරන දැන්වීමක් ආපුවාම ඒ මන්ත්‍රීවරයා ඒකට අනුකූල විය යුතුද? ඒ මන්ත්‍රීවරයා ඒකට අනුගත විය යුතුද? නැත්නම් පාර්ලිමේන්තු බලය සහ වරප්‍රසාද යටතේ මේ පාර්ලිමේන්තුවට තියෙන අයිතිය ගැන සුප්‍රීම උසාවියට විමසා බලන්නට හෝ තීන්දුව දෙන්නට පුළුවන්කමක් නැtei කියලා මේ රටේ දැන්ට පිළි අරගෙන තියෙන මතය අනුව ඒ වගේ උත්තරකරුවන්ට
හොඳයි ඒක අවශ්‍ය මන් නීතිමය උපදෙස් ලබා ගන්න මම ඒක පැහැදිලි කරන්න ගෞරව සභානායකතුමා ඕකේ ගෞරව මහින්ද රාජපක්ෂ මහත්මයා
ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහත්මය තීන්දුවක් දීලා තියෙනවා.
හොඳයි ඒක තමයි මම කිව්වේ ඒක.
ඔබට ඒක පිළිබඳවත් සොයලා බලන්න.
ඒක තමයි ගරු මම ඒක තමයි කිව්වේ මගේ අවධානය යොමු කරන් ආයෙ ගන්න. අපි දැන් අපි ප්‍රධාන කාර්යයේ වැඩ කොටුවෙන් ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා.
දැන් ගරු ගයන්ත කරුණාද මම පොයින්ට් බෝඩ් එක රේස්
කරන්න දෙන්න ජෙස්
ගරු ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා ඉන්න පොඩ්ඩක් ඉන්නකො පොඩ්ඩක් මේ ගරු ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා අද මේ පාර්ලිමේන්තුවට පිළිගැන්නුව ගරු සභා කතානායකතුමනි ගැසට් පත්‍රයක් ඒ ගැසට් නිවේදනයේ තියෙන්නේ කොම්පඤ්ඤ වීදී අක්කර 8ක් මිලියන 429කට විකිණීම පිළිබඳ ගැසට් පත්‍රය ඉතින් මේ පිළිබඳ අපිට සම්පූර්ණ විවාදයක් අවශ්‍යයි.
හරි ඒක අපි කතා
කරමු. මේ රටේ ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ මේ ගැසට් නිවේදනයේ පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ අපි පූර්ණ දිනයක විවාදයක්
හොඳ ඉතින් ඒක අපිට සාකච්ඡා කරන්න පුළුවන් පාර්ලිමේන්තු පාර්ලි නායක මහත්මිය ගරු සභානායකතුමා
ගරු කතානායකතුමනි හිටපු අමාත්‍ය සහ හිටපු කතානායක ගරු එම් එච් මොහොමඩ් මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව කොළඹ දිස්ත්‍රික්කයේ පොදු මහ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර 37ක් පමණ සේවය කළ එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 14 වන කතානායක වශයෙන් මෙම උත්තරීතර සභාවේ මූලාසනයේ හොබවන ලද කෘතහස්ත දේශපාලනඥයෙක් වූ එම් එච් මොහොමඩ් මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව මාමේ අවස්ථාවේදී ගරු සභාවට ඉදිරිපත් කරමි. කොළඹ මාලිගාවත්ත ආසනය නියෝජනය කරමින් කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර ඇති දක්ෂ නීතිඥවරයෙකු එන්.එම්. මොහමඩ් හනිෆා මහතාට සහ උම්මු හෆිරාති මහත්මියට දාව 1921 ජූනි මාස 15 දින දෙමළ කොටදී සහෝදර සහෝදරියන් 12 දෙනෙකුගෙන් සමන්විත එම පවුලේ පස්වෙනියා ලෙස ගරු එම්.එච්. මොහමඩ් මැතිතුමා උපත ලැබුවේය. කොළඹ වෙස්ලි විදුහලෙන් අධ්‍යාපනය හදාරා මෙතුමාගේ විශේෂ දක්ෂතාවය වන්නේ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම ඉතා චතුර ලෙස හැසිරවීමට හැකි වීමයි. අධ්‍යාපන කටයුතු නිමවීමෙන් පසු 1944 වර්ෂයේදී කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස මාලිගාවත්ත ආසනය නියෝජනය කිරීමට එම්.එච්. මොහමඩ් මැතිතුමන් තේරීපත් වූයේ වාර්තාගත ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරමිනි. මාජන ප්‍රසාදය හා විශ්වාසය දිනා ගනිමින් 1960 වර්ෂයේදී කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරයට තේරීපත් වූයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක් වෙමිනි. 1965 වසරේ පැවති මහා මැතිවරණයේදී බුරැල්ල ආසනයට තරඟ කළ මෙතුමා ඉන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත්තේය. මේදී ප්‍රදේශයේ සිංහල බෞද්ධ ජනතාවගේද සහයෝගය එතුමාට ලැබුණු අතර හේතු වූයේ එතුමාගේ සියලු ජාති ආගම් කරේ තැබූ මැදිහත් භාවයයි. පාර්ලිමේන්තුවේ තේරීපත් වූ ප්‍රථම වාරිදිම එක්සත් ජාතික පක්ෂ රජයේ කම්කරු හා නිවාස අමාත්‍යවරයා ලෙස පත් වූ මෙතුමා හට පොදු මහත් ජනතාවට දේශීය වශයෙන් විශිෂ්ට සේවයක් කිරීමට හැකිවිය. පොල්ලතු සෙවිලි කළ ගොඩනැගිල්ලක් සමන්විත කනිෂ්ඨ විද්‍යාල පැවති වේලුවන විද්‍යාලය CWW කන්නංගර විද්‍යාලය අශෝක විද්‍යාලය ශාන්ත බැති විද්‍යාලය අනුරුද්ධ බාලිකා විද්‍යාලය මාළිකා කන්දේ මහාවිද්‍යාලය අල්ලිජිතා විද්‍යාලය සෛරා විද්‍යාලය කසිරියා බාලිකා විද්‍යාලය දරුස්සලාම් විද්‍යාලය ෆාතිමා බාලිකා විද්‍යාලය යන පාසල් වලට ගොඩනැගිලි ඉදිකර දෙමින් විද්‍යාගාර පාසුකම් ක්‍රීඩා පිටි ඇතුළු පාසුකම් ලබා දීමෙන් එම විදුහලේ දියුණු කිරීමට ඉමාත් කැපවීමකින් මෙතුමා කටයුතු කර ඇත. එතුමා කුඩා කල පටන් ඉගෙනීම ලැබුණු වෙස්ලි විදුහලට පාසුකම් ලබා දීමෙන් ඒ විශාල අඩුපාඩුවක පැවති ක්‍රීඩා භූමි ප්‍රශ්නය निराකරණය කරමින් කැම්බල් පිටියෙන් ඒ සඳහා කොටසක් ලබා දීමට කටයුතු කර ඇත. වරේක වඩාතබුල්ලේ සීවලි විද්‍යාලයේ ඉගෙනීම කටයුතු පිරිහීම සඳහා කරා යමින් තිබුණු අවධියක පූජ්‍ය පිටිදුවේ ධම්මාක හිමියන්ගේ එම පාසලට වැඩමවා ඒ ගුරු තනතුරකට පමණක් නොව විදුහල්පති ධූරයේ ලබා දී ගම පාසල හා පන්සල සම්බන්ධ කරමින් කටයුතු කරේ දියුණු කරවීමට ඉමාත් කැපවීමකින් සේවය කළ වයිකුබා පැවසිය යුතුය. කොළඹ නගරයේ නගරාධිපතිව සිටි කාලයේ පැල්පත් වාසීන්ගේ පැල්පත් ලියාපදිංචි කොට සියලු දෙනාටම ලියාපදිංචි අංකයන් ලබා දෙමින් ඔවුන් වෙත වරිපණම් අංකයන්ද ලබා දීමට කටයුතු කිරීම ජනතාවගේ ප්‍රසාදයට එතුමන් ලක් වූ තවත් එක් අවස්ථාවක් විය. එසේම බේස්ලයින් මාවත, සරණපාල මාවත, ලෙස්ලි රණගල මාවත, වැලිකඩීර ගෙදරින් මැදිව පිහිටි පැල්පත් සමූහයේ පදිංචිකරුවන්ට එකල ශ්‍රී ලංකා ජනාධිපතිව සිටි අතිකරු ආර් ප්‍රේමදාස මැතිතුමන්ගේ පැල්පත් වැඩි දියුණු කිරීමේ සංකල්පය යටතේ නිවාස අධිකාරියක් නායමුදුලක් සමග එම නිවසියන්ගේ පොදු පහසුකම් ලබා දී සොඳුරු පුරයක් බවට පත් කිරීම සීවලීපුර නමින් නම් කරන ලද්දේද එම්.එච්. මොහොමඩ් මැතිතුමාගේ අප්‍රතිහත ධෛර්යය නිසා වෙයි. ගමනාගමන අමාත්‍යවරයා වශයෙන් ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය ඇති කරමින් ගමනාගමන සේවය විවද්ධගත කළ මෙතුමා පෞද්ගලික බස් ප්‍රවාහන සේවය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළේ. එසේම මෙතුමා සෞදි රාජ්‍ය සමග බැඳී ලෝක මුස්ලිම් සංගමයේ උපසභාපති ලෙස මී ඇනතෙක් වසර 60ක් පමණ කාලයක් එම තනතුරු දරමින්ද ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සභාපති ධූරයේද හජ් වන්දනාවේ යන ඉස්ලාම් බැතිමතුන්ගේ හට රාජ්‍ය අනුග්‍රහය සහ ඊට අවශ්‍ය පහසුකම් ලබා දීමේ සෞදි වීසා කොටුවෙන් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සියල්ල සපුරන ලද්දේ එම බැතිමතුන්ගේ ආගමික කටයුතු පහසුවෙන් කරගෙන යාමට ඉඩකඩ සලසා දෙමිනි. තවද මෙතුමා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා වශයෙන් සිටි කාල වකවානුව තුළ දිවෙනේ පිහිටු නොදියුණු මුස්ලිම් පල්ලි වැඩිදියුණු කිරීම කටයුතු සිදු කිරීම සඳහා විශාල දායකත්වයක් දරන ලද්දේ තමන්ගේ ආගමට ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීමටය. තවද බොරැල්ල බන්සන්ධියේදී මැද බෝධිය ළඟ තිබූ නගර සහ වැසිකිළි ඉවත් කරමින් එම ස්ථානයේ බෞද්ධ ජනතාවට වැඳුම් පිදීම් කිරීම සඳහා පාසු ලෙස බුදු වැඳුරක් තනා දීම ඉතා වැදගත් සිදුවීමක් ලෙස සඳහන් කළ හැක. ඉරාන ඉරාක යුද්ධ වකවානුවේදී සෞදි රාජ්‍යයේ සමාදාන කොමිටුවේ සාමාජිකයෙකු ලෙස හා මැද පෙරදිග ඇතුළු සියලු මුස්ලිම් රටවල රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා එම්.එච්. මොහොමඩ් මැතිතුමන් පත්කර ලැබූ අතර ඒ වයින් ලද පන්නරය සහ දැනුම සම්භාරයේද පාර්ලිමේන්තු කටයුතුවලදී උපයෝගී කර ගනිමින් පොදු මහජනතාවට විශාල සේවාවක් කළේය. නූර් නසීමා මොහොමඩ් මහත්මිය සමග යුගදිවියට පිවිසි එම්.එච්. මොහොමඩ් මැතිතුමා දරුවන් 8 දෙනෙක් මෙලොවට දායාද කළේය. ඉන් වැඩිමාල් දරුවා වන හුසෙන් මොහොමඩ් මහතා කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී, උපනගරාධිපති, නගරාධිපති, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හා සහ හිටපු සෞදි තානාපති ලෙස තනතුරු රාශියක් දැරූ අතර බාල දරුවාවන ෂවුල් හමීද් මොහොමඩ් මහතාද බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරු ලෙස එම පළාත් සභාවේ සභානායක ලෙස තනතුරු දරා ඇති අතර අනිකුත් දරුවන් උසස් රැකියාවන් වල නිරතව සිටි. ගරු කතානායකතුමනි, 1965 වර්ෂයේ සිට 1970 දක්වා නැවත 73 සිට නොකඩවා 2010 වර්ෂය දක්වා අවුරුදු 37ක ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙකු ලෙස විවිධ අමාත්‍ය තන්ත්‍ර දරමින් විශේෂයෙන් 1989 සිට 1994 දක්වා මෙම පාර්ලිමේන්තුවේ ගරු කතානායක ධූරයේ හොබවමින් පොදුමහත් ජනතාවට ජාති ආගම් ભેදයකින් තොරව සුවිශාල මෙහෙවරක් ඉටු කළ එම්.එච්. මොහොමඩ් මැතිතුමන්ට ජන්නතුල් ෆිර්දවස් හිමිවේවායි ප්‍රාර්ථනා කරන අතර මෙම උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ දයාබර භාර්යාව හා දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත දන්වා යවන ලෙස යෝජනා කරමි.
තුටි ඊළඟට ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා.
ගරු කතානායකතුමනි, මේ අවස්ථාවේදී සභානායකතුමා ශෝක ප්‍රකාශය පිළිබඳව ඔහු කරපු කරුණු පිළිබඳව අපි එකඟ වෙනවා. ඉතින් වෙන ගමන් ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ ශෝකය එම පවුල වෙත අපි පුද කරන්න ඕන. මේ සභා ගර්භයේ හිටපු ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙක්, මහජන නියෝජිතයෙක් වශයෙන් එතුමා මේ සභාවට සහභාගී වුණා. එතුමා ඒ වගේම මේ සභාවේ ගරුත්වය ඉතාම ඉහළ මට්ටමින් පවත්වගෙන යන්නට තරම් බැරෑරුම් අවස්ථාවලදී එතුමාට පුළුවන්කම ලැබුණා. යම් යම් අවස්ථාවලදී ඇතිවෙච්ච ප්‍රශ්න එතුමා ඉතා නිහතමානීව හා මැදිහත්ව විසඳුවයි කියන එක අපි මේ අවස්ථාවේදී එතුමාට ගෞරවයක් වශයෙන් ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම දේශපාලනයට ඇවිල්ලා නගර සභාවේ සමාජිකයෙකු වශයෙන් ඌ වෙන අවස්ථාවනකොට ඒ අවස්ථාවේ වාමාංශික දේශපාලනේ නිරත වෙච්ච තරුණේ මම හිතන්නේ කොමියුනිස්ට් පක්ෂයේ සමග වමත් එක්ක දකිට්ටුවෙන් සම්බන්ධකම් පවත්වපු තරුණේ දේශපාලනයට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂය තුලින් ඊට පසුව යම් එක්සත් ජාතික පක්ෂයේ යුගයේ ඌ නගරාධිපතිවරයෙක් වුණා. නගරාධිපතිවරයෙක් වෙලා මේ නගරයට විශාල සේවයක් සිදු කරා. ඉතින් නෙවෙයි වනාත මුල්ලවැණි ප්‍රදේශ නගර බවට පත් කරන්න ඔයතුමා විශාල සේවයක් කරා. ඒක නිසා තමයි ඔහුගේ මරණයත් එක්ක ඒ මරණය ඒ පළාතට ගෙනලා ඔවුන් ගෞරව කරන්නට කටයුතු කරේ. ඒකම තමයි ඔහු මතක් වෙන්නේ ජාතිනන්ද සමගිය ඇතිකරන්න ඔහු මුල් වෙලා. මම දන්නේ ඔහු මුල් වෙලා සිංහල බෞද්ධ හින්දු සහ මුස්ලිම් ආගමික නායකයින් එකතු කරලා සංහිඳියාවක් ඇතිකරන්න මුල්ම පියවර මම දන්නේ අවුරුදු 10කටත් එහා කාලය තුලදී ඔහු ආරම්භ කරා. ඒක ඔහු නිතරම ඔහු සමග කටයුතු කරා. ජාත්‍යන්තරව ඔහු විශාල සැලකිල්ලක් දැක්වුවා. මට මතකයි ඔහු සමග අපිට යන්න සෞදියට යන අවස්ථාවේදී ඔහුට සැලකපු හැටි. ඔහුට සෞදියෙන් ඔහුට නම්බු නාමයක් දුන්නා. ඒ තරම්ම ගෞරවයක් ඔහුට ඒ රට තුල තිබුණා. ඒ විතරක් නෙවෙයි එතුමා බෞද්ධ පන්සල් බෞද්ධයන් සමග ඉතා කිට්ටුවෙන් සම්බන්ධ වුණා. බොරැල්ලි විශාල බෞද්ධ ඡන්ද සංඛ්‍යාව 180කට කිට්ටු සංඛ්‍යාවක් තියෙනවා. ඒ බෞද්ධයන්ගේ හදවත දිනා ගන්න පුළුවන් වෙච්ච නායකයෙක් කිව්වොත් ඒක නිවැරදි. ඌ ජයග්‍රහණය කළා. ඌ ජයග්‍රහණය කරේ ඒ සිංහල ජනතාවගේ ඡන්දයක් උට ලැබුණා. උන්ට විශ්වාසයක් තිබුණා මොහු ජාතිවාදීන් තොරව ජනතාවට සේවය කරයි කියන විශ්වාසය ඒ අවස්ථාවේදී ජනතාව තුළ තිබුණේ. ඌ එම බෞද්ධ පන්සලක මං හිතන්නේ ප්‍රධාන දායකයා බවට පත් වුණා බොරැල්ල ප්‍රදේශයේ. ඉතින් මේ නිසා ඒ නිසාම තමයි ඔහුගේ දරුවන් දෙදෙනෙකුට දේශපාලනයට එන්නට පාර කැපුවේ. ඔහුගේ ඒ තිබිච්ච ජනතාවත් එක්ක තිබිච්ච සම්බන්ධය කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම ඔයතුමාගේ පාඩුව මම හිතන්නේ ඒ පවුලේ අයට විතරක් නෙවෙයි මේ රටටත් එතුමාගේ පාඩුව දැනෙනවා. බුදු ජාත්‍යන්තරව පිළිගත්ත මුස්ලිම් ලෝකයේ පිළිගත්ත නායකයෙක් පමණක් නෙවෙයි ජාතික අත්වේ තිබිච්ච රටට ආදරය කරපු නායකයෙක් වශයෙන් මොහොමඩ් මහත්මයා අපිට හඳුන්වන්න පුළුවන්. එතුමා එක කෙටි කාලයක් අපේ කැබිනට් එකේ මම හිතන්නේ කැබිනට් මාත් සමගත් ඌට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ ඌ ඉතාම අවංකවම අපි සමග කටයුතු කරා. දෙකත් අවස්ථාවකදී මතකයි පලස්තීන ප්‍රශ්නයක් එනකොට ඒට සහභාගී වෙන්නට ඌට නොහැකියාවක් තිබුණා. ඌ හිටපු තනතුරු අනුව නමුත් ඌ හැම අවස්ථාවකදී ඒ ප්‍රශ්නේදී පලස්තීන ජනතාව වෙනුවෙනුම් පෙනී සිටියයි කියන එක මේ අවස්ථාවේදී ඌට ගෞරවයක් වශයෙන් මතක් කර දෙමින් අපි ඒකාබද්ධ විපක්ෂයේ සම්පූර්ණ නායකින් වෙනුවෙනුම් අපේ ශෝකය අපේ පවුල වෙත මේ අවස්ථාවේදී පුද කරමු.
බොහොම ස්තුතියි. ළඟට ගෞරව රෞෆ් හකීම් මැතිතුමා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. Honorable Speaker, the House today is paying tribute to a predecessor in office of the very office that you are in, as well as one of those dominant political figures among Muslims in this country. The late M.H. Mohammed was a rare Muslim leader whose political views, as former President Mahinda Rajapaksa a while ago stated in the House, transcended narrow communal boundaries. Throughout his colorful political journey, he was an effective mobilizer of broad alliances of people, irrespective of ethnic, religious, or linguistic differences. This made him a formidable force in metropolitan Colombo. He claimed an unbroken record of representing the predominantly Sinhala-dominated Borella constituency under the first-past-the-post system of elections that prevailed in the past. I can confidently say that nobody who came to know the late M.H. Mohammed left his presence unaffected by his simple charm. He had his own independent views, and he had many detractors and adversaries. But all in all, they all agreed that he fought fierce battles but retained his warm humanity. His advent to politics coincided with the socio-political transformation that began in the watershed year of 1956. Sangaveda Guru Govi Kamkaru, E Viplaviya Igda Samasya Panas Hai, E Kala Vakavanwe, Kolamba Mahanagaradhipati Hatiyata, Nagarika Me Desapalanata, Pivisu Etuma, Merate Desapalani, Viplaviya Charitya Hatiyata, Apita Dakinda Pulwa. He also adroitly maneuvered the Colombo Municipal Council elections soon after the debacle of 1956, in which the United National Party suffered one of its worst defeats. He ensured that the party wins the election to demonstrate to the dejected party ranks after its humiliating defeat that the party retained and remained strong at its core, the municipal politics of Colombo. Thus, the late M.H. Mohammed, in the prime of his political career, acquired the aura of a colossus in the public discourse of the nation. He was thrust on the national stage as a bright young mayor of Colombo, whose election as the first Muslim mayor of Colombo in January 1960 marked the revival of the then beleaguered United National Party. Mr. Speaker, he was also a mentor and advisor not only to young Muslims, but also to many Sinhala and Tamil personalities who sought entry to politics and public life through the Colombo Municipal Council. He played a pioneering role in many Muslim community-based organizations and was equally dynamic in other social enterprises. He played a leading role in the Old Boys Association of his alma mater, Wesley College of Colombo. He extended his generous patronage to Buddhist and Christian social initiatives, not because he was a politician, but because of his many friends in those fields who actively sought his counsel and support. He found immense satisfaction in politics. He was a fine craftsman in the exercise of manipulation of power to reach his goals and objectives. He often, in private, confessed that he disliked unending petty political fights that was characteristic of elected office. Of course, they were necessary, he said reluctantly, to get something done. He was a quintessential city hall politician. He remained steadfast to the personal style of political networking which is a sine qua non in municipal politics. That was also the foundational strength of his political trajectory. In 1965, Mr. Speaker, he was made Minister of Labour in the cabinet of Prime Minister Dadli Senanayake. In his parliamentary career of 6 decades, he served under Presidents Jayajayawardena, D.B. Vijayathunga, and President Ranasinghe Premadasa. His illustrious peers were men in the caliber of Dr. M.C.M. Khalil, Sir Razik Farid, Jabir Khader, Falil Kafur, and Halim Ishaq. Their cosmopolitan worldview placed them in unique pantheon of Muslim leaders of Sri Lanka. Forged on the anvil of municipal politics, where personal relations are lifelong commitments, late M.H. Mohammed acquired steely resolve and an urban and an urban ease. He willingly opened doors of opportunity to all ethnic groups. We have got to bear in mind that we all love and care for the same values he insisted and instilled. He expressed his views honestly and forthrightly. He continued to comment on public issues. He was active right until the very end. Mr. Speaker, he was also, as mentioned earlier, one of the founder members of the Rabithatul Alamul Islami, the World Muslim League that has its head office in the holy city of Mecca. And he had many friends in the Kingdom of Saudi Arabia and elsewhere in the Muslim world. So much so, whenever we attend conferences outside this country relating to Islam and Muslims, there would be many who would approach us and ask whether we knew Mr. Mohammed and inquired after his health. So, and he set up the Islamic Center, and through the Islamic Development Bank, assisted many worthy students to pursue their educational career when they're faced with adversity. He was also one of those early ministers in charge of the Muslim religious and cultural affairs who had pioneered the state-sponsored Hajj pilgrimage programs, which functioned very smoothly under his leadership. He came from a very proud lineage of politics from his NDH Abdul Qadir and various others who were one of the earliest members of the Legislative Assembly in this country. Coming from a proud legacy and lineage, he also has left behind his heirs, his two sons, Hussein and Shahil Hamid, had also been involved in politics. And I am sure all of us would, in this country's Muslim political sphere, could never forget the trailblazing impact that a colossal figure like M.H. Mohammed has left behind. I believe any tribute to him should also include some of the tribulations that he faced in his life. The Honorable Dinesh Gunawardena, the former President Mahinda Rajapaksa, and many others from the SLFP will remember the controversial impeachment motion and the impeachment that was brought against Mr. M.H. Mohammed. There, I would like to quote my late leader, M.H.M. Ashraf, in stout defense of the then speaker, Mohammed. He says this: if the speaker had made a mistake on the first occasion, he has every right to remedy it now. We are lawyers. There are hundreds of judges. We have the Supreme Court. Every day judgments are being reversed. Hundreds of injunctions are ex parte given. Writs are issued. Stay orders are given
on ex parte hearing supported by affidavits. But the day you go and present the other story, the other side of the story, the court has inherent powers because uberima fide, the absolute faith is broken. The trust established between the court and the man who asked for the relief is broken. The court will say, you shall no longer be heard. You are not entitled to that right. This is the legal position. Therefore, if the speaker has made a mistake on the first occasion, then I am of the view that the second act of rejection is a matter which was exercised in good faith. I'm quoting Mr. M.H.M. Ashraf. Therefore, these are matters on which we like to hear further submissions. If I am satisfied at the end of the day that in light of the arguments that are presented, there was a dishonest rejection of the impeachment motion, I shall not hesitate to vote for the no confidence motion. But if I am not satisfied, once again, in keeping with the pledge that I have promised to uphold, namely the Constitution, a man, whoever he may be, we should not sling mud and shall not hesitate to give the benefit of the doubt to the Honorable Speaker and acquit him of this serious allegation. These were the words of my late leader. In defense of Honorable M.H. Mohammed, whose decisions in that controversial impeachment motion ended up in an impeachment on himself. So I think this is, I mean, those who have been in that parliament, those days I was in the galleries watching this whole drama, and most of you who are in the house today who had been involved in on either side of the debate then, at that time our current Prime Minister was on the side of late President Premadasa, and that was one of those days in which this whole house and its integrity came into serious question, but particularly the office of Speaker. I must say, with whoever who had been members in this house between 89 and 94 would vouch that Mr. M.H. Mohammed, despite whatever controversy, was one of those speakers who had absolute control of the house. When he sat in the chair and he dispensed his duties as the custodian of the rights of the members in a very even-handed manner and earned the respect of both sides of the house. It is with a heavy heart that we pay this tribute to one of those colossal figures from among the Muslims who strolled the political firmament of this country. Thank you, Mr. Speaker.